ඊළඟට ගරු ප්‍රොෆෙසර් ජී.එල්. පීරිස් මහතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන රූඩ මන්ත්‍රීතුමනි, මේ පනත පිළිබඳ අපිට ප්‍රතිපත්තිමය ගැටලුවක් නැහැ. හැබැයි මේ පනතින් ස්ථාපිත කරලා තිබෙන කොමිෂන් සභාවට ඉතාමත් පුළුල් බලතල පවරලා තිබෙනවා. එතකොට යම්කිසි අවදානමක් තියෙනවා අපේ රටේ ජනතාවගේ බාසන නිදහසට මේකෙන් යම්කිසි අගතියක් සිදුවේද කියලා. ඒ වගේම මාධ්‍ය ආයතනයට ආයතනවලට විරුද්ධව මේ අතිශයින් පුළුල් බලතල අවභාවිතා කිරීමේ යම්කිසි අවදානමකුත් තිබෙනවා. බලපත්‍ර වැනි දේවල් අවෝසි කිරීම සම්බන්ධයෙන්. එම නිසා ඒ අවධානම වැළැක්වීම හෝ අවම කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරලා තිබෙනවා සංශෝධන කීපයක්. සංශෝධන 9ක් යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා මේ පනතේ අන්තර්ගත වගන්ති 7ක් සම්මත කිරීම සඳහා 3/2 බහුතරයක් අවශ්‍යයි කියලා. සරල බහුතරයකින් නිත්‍යානුකූලව ඒක කරන්න බෑ කියලා. එතකොට අනිවාර්යෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට මේ ගරු සභාව අනුගත විය යුතුයි. ඒවා කැමැතිනම් පිළිගැනීමට හෝ අකමැතිනම් ප්‍රතික්ෂේප කිරීමට කිසිසේත් පාර්ලිමේන්තුවට බලයක් නැහැ. අපේ සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීති පද්ධතිය ක්‍රියාත්මක වන්නේ යම් කිසි පදනමක් මත. ඒ පදනම තමයි පාර්ලිමේන්තුව හා අධිකරණය එකිනෙකාට ගරු කළ යුතුයි. පාර්ලිමේන්තුවට යම් කිසි බලක්ෂේත්‍රයක් තිබෙනවා. ඒ වගේම අධිකරණයටත් යම් කිසි භූමිකාවක් තියෙනවා. එතකොට අන්‍යෝන්‍ය ගරුත්වයෙන් හා අවබෝධයෙන් තමයි අපි කටයුතු කළ යුත්තේ. දැන් මේ රටේ අධිකරණයට යම් යම් අවස්ථාවලදී සංවේදී කරුණු පිළිබඳ තීරණ වීමට සිදු වෙනවා. අපි එම නිසා අධිකරණයට අවශ්‍ය පහසුකම් සපයා දෙන්න ඕනේ අධිකරණයේ කාර්යභාරය සුදුසු වාතාවරණයක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අපිට කරන්න පුළුවන් සියලුම දෙයක් කරන්න ඕනේ අධිකරණයට ඒ ශක්තිය ධෛර්යය ලබා දීමට. එක උදාහරණයක් තමයි ඊයේ ඉතාමත් වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශ කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු අග්‍ර විනිශ්චයකාරතුමාගේ ප්‍රධානත්වයෙන් විනිශ්චයකාරවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක්. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නොයෙක් නොයෙක් කරුණු පිළිබඳ මත විවිධත්වයක් තිබෙන්න ඕනේ. ඒක ස්වභාවික දෙයක්, ඒක යහපත් දෙයක්. හැබැයි ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ සමහර දේවල් පිළිබඳ නිශ්චිත භාවයක් තියෙන්න ඕනේ. ඒවා විවාදයට අවිනිශ්චිත භාවයට ලක්වෙන්න බෑ. මැතිවරණ පවත්වන්නේ කවදාද? මොකද්ද අනුපිළිවෙල? ඒවා සම්බන්ධයෙන් ජනතා මනසේ අවුල් සහගත ස්වභාවයක් තිබෙනවා නම් කවුරුත් දන්නේ නැත්නම් මැතිවරණේ කවදාද කියලා පවත්වන්නේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් අහිතකර තත්ත්වයක් වෙනවා. දැන් මේ ජනාධිපතිවරණය පවත්වනවද නැද්ද? මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඒක වළක්වන්න හෝ ප්‍රමාද කරන්න උත්සාහයක් දරයිද? මේක ජනතාව තුළ තිබිච්ච කතිකාවක්. කොහෙ ගියා? මේ පිළිබඳ නොයෙක් නොයෙක් කතා තිබුණා. හැබැයි ඒ සියල්ලක්ම දැන් අවසානයි. ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් බලාත්මක නඩු තීන්දුවෙන් පස්සේ මීට පස්සේ කිසිම සැකසංකාවකට කොහෙත්ම ඉඩක් නැහැ. දැන් නීති තත්ත්වය ඉතාමත් පැහැදිලි. වැඩි කලකින් නෙමෙයි තව දවස් 8කින්, ඒ කියන්නේ ජූලි 17 වෙනිදා මැතිවරණ කොමිෂන් සභාවට පූර්ණ බලය ලැබෙනවා ජනාධිපතිවරණය පිළිබඳ ප්‍රකාශනය නිකුත් කිරීමට. එතකොට ජනාධිපතිවරණය පිළිබඳ සමස්ත ක්‍රියාදාමය ඒකෙන් තමයි ආරම්භ වෙන්නේ. මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ප්‍රකාශනය. ඒ මැතිවරණ කොමිෂන් සභාවට අයිති කාර්යයක්. ජනාධිපති කාර්යාලයේ නොයෙක් නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශන නිකුත් කරනවා. හැබැයි ජනාධිපතිවරයා තරම් කරනවා නම් එතුමා එක අපේක්ෂකයෙක් පමණයි. වෙන අපේක්ෂකයන්ට නැති වරප්‍රසාද හෝ බලයක් එතුමාට කිසිසේත් ආත්වන්නේ නැහැ. මේ පිළිබඳ තීරණ ගැනීමේ හුදු බලය අයිතිවන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. ඒතකොට ජූලි 17 වෙනිදාට පස්සේ ඕනෑම අවස්ථාවකදී මැතිවරණ කොමිෂන් සභාවට පුළුවන් ඒ බලය භාවිතා කරලා ඒ ප්‍රකාශනය නිකුත් කිරීමට. දැන් මැතිවරණ කොමිෂන් සභාව දැන්ටම ප්‍රකාශයක් කරලා තියෙනවා මේ මාසේ ජූලි මාසයේ අවසානයට පෙර ඒ ප්‍රකාශනය නිකුත් කරනවා කියලා. ඊට පස්සේ අඛණ්ඩව ඒ වැඩපිළිවෙල ඉදිරියට යනවා. ඒක නවත්වන්නට වළක්වන්නට කිසිම කෙනෙකුට කිසිම ආයතනයකට මේ රටේ බලයක් නැහැ. ඒ ප්‍රකාශනය නිකුත් කරායින් පස්සේ ඊළඟට තියෙන පියවර තමයි නාම යෝජනා කැඳවීම. ඒ දිනවකවානුව ශ්‍රී ලංකා නීතියේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත් පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එතකොට නාම යෝජනා බාර ගන්නවා 16 වන දිනය හා 21 වන දිනය අතර. ඉන්පසු ඡන්ද ව්‍යාපාර පටන් ගන්නවා. ජනාධිපතිවරණය සඳහා ඡන්ද ව්‍යාපාරයට තිබෙන අවම කාලය තමයි දින 28, උපරිම කාලය දින 42. ඉතින් ඊයේ ප්‍රකාශ වෙච්ච නඩු තීන්දුවේ වැදගත්කම තමයි ලංකාවේ ජනතාව දැන් දන්නවා නිශ්චිත වශයෙන් 100%ක් පැහැදිලිව මේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා පමණක් නෙවෙයි කොයි කාලවකවානුව අනුවද. එතකොට මේ අවුරුද්දේ සෙප්ටම්බර් 17 හා ඔක්ටෝබර් 16 අතර අනිවාර්යෙන් අවිවාදයෙන් නිසකයෙන් මේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා.
ඕඩර් ප්ලීස්. මූලාසන උඩට මන්ත්‍රීතුමගේ නමක් යෝජනා කරන්න.
නිමල්පීතිස්ස මන්ත්‍රීතුමාගේ නම මම යෝජනා කරනවා.
ඉස්තර
එම යෝජනාව මම ඉස්තර කරනවා.
ගරු මූලාසනාරූල මන්ත්‍රීතුමනි, මේ නඩු තීන්දුව අපි අගය කරනවා. ඒකෙන් ඇතිරිච්ච නොයෙක් නොයෙක් කටකතා ඒවා එතනින්ම අවසාන වෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම වැදගත් නඩු තීන්දුව ළඟදී ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ගරු ජනක් ද සිල්වා විනිශ්චයකාරතුමා ළඟදී දුන් නඩු තීන්දුවක එතුමා ප්‍රකාශ කරනවා යුක්තියේ දේවාංගනාව. යුක්තියේ දේවාංගනාවේ ඇස් බැඳලා තියෙනවා. අධිකරණයේ ඉදිරියේ ඉන්නේ බලවත් පුද්ගලයෙක්ද නැද්ද, ධනවත් පුද්ගලයෙක්ද නැද්ද, ඒ කිසිවක් බලපාන්නේ නැහැ. සෑම දෙනාටම එක විදිහට යුක්තිය ලබා ගැනීමේ අවකාශ එක සමාන විදිහට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා නීතියෙන් ලැබී ඇති බව ගරු ජනක් සිල්වා විනිශ්චයකාරතුමා ප්‍රකාශ කළා. දේශපාලනඥයෙකුට වඩා මේ රටේ තරුණ පරම්පරා දෙකකට නීති අධ්‍යාපනය ලබා දුන් නීති මහාචාර්යවරයෙක් හැටියට එවැනි නඩු තීන්දුව අපි ගරු කරනවා, ඒවට හිස නම ආචාර කරනවා. එතකොට ගරු මන්ත්‍රීතුමනි, දැන් අද දවල් කමිටු අදිරයේදී අනිවාර්යෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කරපු ඒ සංශෝධන මේ පනතට ඇතුළත් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ කාර්යභාරය තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීති සැදීම, නීති සම්පාදනය කිරීම. හැබැයි ඕනෑම නීතියක් හැදීමට මේ ගරු සභාවට අයිතියක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිව ප්‍රකාශ කරනවා යෝජිත නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙනවා නම් ඒක ඒ විදිහට සම්මත කරගන්න බෑ. පාර්ලිමේන්තුව
තවත් විනාඩියයි තියෙන්නේ ගරු මන්තුමා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතාව. ජනතාවගේ පරමාධිපත්‍යයට ගැටෙන විදිහට කිසිම පනතක් පාර්ලිමේන්තුවට සම්මත කරන්න බෑ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කරන සංශෝධන අනිවාර්යෙන් ඇතුළත් කළ යුතුයි. දැන් ඉතාමත් අවසනාවන්ත දෙයක් තමයි ගරු මන්ත්‍රීතුමනි, මම 1994 සිට මේ ගරු සභාවේ සිටියා. ළඟදී ඉතාමත් තර්ජනාත්මක ලෙස විනිශ්චයකාරවරුන් විවේචනය කිරීමේ සම්ප්‍රදායක් මේ මම දැකලා තියෙනවා මේ සභාගර්භය තුළ. ඒක ඉතාමත් වැරදි.
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා.
විනාඩියක් සමහර මන්ත්‍රීවරු කියලා තියෙනවා අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තියෙනது විමර්ශනය කළ යුතුයි. අවශ්‍ය තැන්වල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවට කැඳවන්න ඕනේ වරත් ප්‍රසාද ඉදිරියේ. දැන් ඒ විදිය ආකල්පයක් අපි අනුගමනය කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් එතකොට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩිතාලම දෙදරණ තත්ත්වයකට එනවා. ඒක ඉතාමත් අරකයි. එහෙම අපි කරන්න උනේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරන්න ඕනේ. අන්න ඒ සම්ප්‍රදාය තවදුරටත් ආරක්ෂා කිරීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍ය බව සඳහන් කරමින් ඔබතුමාට මගේ ස්තුතිය ප්‍රදානය කරමින් මම නවතුමි.
ස්තුති ගරුමන්තුමා. ඊළඟට ගරු නලින් ප්‍රනන්දු ඇමතුමා, ඔබතුමාට තිබෙනවා විනාඩි 21ක කාලයක්.
විනාඩි කීයක්ද?
21ක කාලයක් තියෙනවා.
මුලසුන ඔබවන ගරු මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධිත පනත් කෙටුම්පතට අදහස් දක්වීම සඳහා කාලය ලබා දීම පිළිබඳ මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම විපක්ෂයේ මට ඉස්සෙල්ලා කතා කරපු මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමා, අපේ රටේ ඉන්න ඉතාමත් කීර්තිමත් දේශපාලඥයෙක් වගේම නීති සම්පාදකෙක්, එතුමාගේ අදහස් වලින් පස්සේ අදහස් දැක්වීම පිළිබඳවත් මම සන්තෝෂ වෙනවා. එතුමා ඉතාමත් වැදගත් කාරණා කීපයක් කතා කරා මේ පනත ගැන. එතුමාට මේ පනතට ප්‍රතිපත්තිමය වශයෙන් විරෝධතාවයක් නැති වුණත් මේ පනත තුළින් ඉදිරියේදී යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් එහෙම නැත්නම් අර බලපත්‍රලාභීන් වාගේ අයට දේශපාලන වශයෙන් යම් පරිගැනීම් වාගේ සිදුවීම් තුළ ඒ තිර පැනලාගෙන ගැටළු වෙන්න පුළුවන් කියන එක එතුමා සඳහන් කෙරුවා. මමත් ඒ ස්ථාවරෙම ඉන්නවා. රජයක් පනත් වෙනස් කරලා ඒ රටේ සංවර්ධනයට ඒ රටේ ජනතාවගේ අයිතිවාසිකම් රකින්න ඒ රටේ ජනතාවට පහසුකම් ලබා දෙන්න පනත් වෙනස් කරලා අවශ්‍ය කරන තීන්දුව ගද්දී අපි කොයි වෙලේවත් ඒවා දේශපාලන දඩයම් බවට පත් කරගන්න අරමුණෙන් සිදු නොකළ යුතුයි කියන එක අපි සියලු දෙනා මේ සභාවේ පිළිගන්නවා. ඒ කෙසේ වෙතත් අපේ රටේ පහුගිය ඉතිහාසය තුළ අපි කොච්චර කතා කරලා පනත් අනුමත කරලා වෙනස්කම් කළත් සමහර වෙලාට දේශපාලන වශයෙන් සමහර වෙලාට වෙන ක්‍රියාකාරකම් සිදු කරලා මේ රටේ ජනතාව වගේම සමහර ආයතන වලටත් ඒවල බලපෑම් ඇති වුණයි කියන එක අපි පිළිගන්න ඕන. ඒ නිසා අපි පනතක් හැම වෙලෙම වෙනස් කරනවා නම්, පනතක සංශෝධනය කරනවා නම්, ඒ තුලින් මහජනතාවගේ සුභසිද්ධියත් රටේ සුභසිද්ධිය වෙනුවෙන් මේ පාවිච්චි කරනවාද කියන දේ අපි ඒ අදාළ ආයතන වලින් වගකීමක් සහිතව ඒ කටයුත්ත කරනවා නම් තමයි අපි මේ වෙනස් කරන පනත් තුළ අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ ගැන මම විශේෂයෙන් මෙතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒතොර අපි පහුගිය කාලය තුළ අපි මේ රටේ විශාල පනත් ප්‍රමාණයක් මේ රටේ වෙනස් කෙරුවා. එහෙම නැත්නම් අලුත් පනත් මේ රටට ගෙනාවා. මොකද අපි දන්නවා පහුගිය කාලය තුළ මේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සොයන වෙලාවේ අපි මේ රටේ ආර්ථිකයට අවශ්‍ය කරන පනත් කොච්චර ප්‍රමාණයක් අපි වෙනස් වෙලා නැද්ද? මේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න ලෝකයේ ආර්ථික දියුණු වීම තුළ අපේ රටට අවශ්‍ය කරන ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ සඳහා අපේ තියෙන නීති, අපේ තියෙන ඒ සියලු දේ අපි වෙනස් කරගත්තේ නැතිවීම තුළ මේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වුණයි කියන එක අපිට පහුගිය කාලේ දැක්කා. ඒ නිසා තමයි අපි මේ රටේ ආර්ථික වැඩපිළිවෙළ ඉස්සරහට ගෙනියද්දී IMF සංවිධානය සමග වැඩ කටයුතු කරද්දී අපිට විශාල වශයෙන් මේ රටේ පනත් වෙනස් කිරීම, ඒ වගේම ඒ අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න අපිට අවශ්‍යතාවයක් වුණා. ඒ වලදී අපි සියලු දෙනා දැක්ක පක්ෂ විපක්ෂ සියලු දෙනා 75%කට 80%කට එකඟතාවයේ පැමිණියා. මොකද අපි සියලු දෙනා පස්සේ දැනගත්තා අපි කාලයක් තුල අපේ අවශ්‍ය කරන වෙනස්කම් කිරුවේ නැහැ කියන එක. දැන් උදාහරණයක් ගත්තොත් අපි ලංකාවේ ලොකුම ආසියාතියේ ලොකුම විදුලි බිල ගෙවන රට බවට පත් වෙලා පාරිභෝගිකව අසරණ වෙලා පාරිභෝගිකයන්ට විදුලි බිල දරා ගන්න බැරි තත්ත්වයක් එදී තමයි අපේ රටේ සියලු බලධාරීන් ඒවලට ප්‍රතිලාභ යොදන්න කටයුතු කරන්න අවධානය යොමු කරන්න. අවුරුදු 10ක් 15ක් ඒ සඳහා අවශ්‍ය කරන පියවර නොගෙන ගත්තු නැති එක. ඒ වගේම ඒ විදුලි පනත්වල තිබ්බ අඩුපාඩු වෙනස් කරලා අලුත් ඉස්සරහට යන රටකට වෙනස් කරන්න ඕන දේවල් වෙනස් නොකර ගැනීම. ඒ වගේම අපිට අපි ගන්න ඕන තීන්දුව විදුලි බලාගාර අලුතෙන් හදපු නැති එක. ඒ වගේම අලුත් ප්‍රභවයන්ට පාවිච්චි කරලා විදුලිය නිෂ්පාදනය කරන වැඩපිළිවෙල අපි නොයනව. අවසාන ප්‍රතිඵලය මොකද්ද උනේ? අපේ රටේ ආසියාවේ තියෙන විශාලම විදුලි බිල තියෙන රටක් බවට පත් වෙන්න උනා. ඒ වගේ මේ තුල අපේ රටේ කර්මාන්තකරුවා, අපේ රටේ නිෂ්පාදකයා, අපේ රටේ අපනයනකරුවා මේ සියලු දෙනාට මේකේ පළ විපාක භුක්ති විඳින්න සිදු වුණා. අද මේ රටට ආයෝජකයෙක් එද්දී මේ රටේ පළවෙනියෙන් බලන දේ තමයි මේ රටේ තියෙන කම්කරු නීතිය මොකද්ද? ඒ වගේම මේ රටේ යටදැල පහසුකම් ලබා ගන්න තියෙන අවශ්‍යතාවයේ ඉක්මනින් ලබා ගන්න පුළුවන් හැකියාව මොකද්ද? ඒ වගේම ඒ වල තියෙන වියදම එහෙම නැත්නම් ඒ සඳහා අපිට ඒ ආයෝජකයට ගෙවන්න තියෙන මිල ගණන් කොහොමද කියන එක. ඒ වගේම විශේෂයෙන් මේ රටේ තියෙන සංනිවේදනය. ඒ රටේ පහසුකම් යටදැල පහසුකම් සඳහා ඒ වගේම මේ සංනිවේදන පහසුකම් කොච්චර දුරට මේ රට තුල තියෙනවද කියන එක. ඒ නිසා තමයි අපේ ආර්ථික සැලසුම් අපි ඉදිරියට කතා කරන ආර්ථික සැලසුම් අපි හදද්දී මේ සංනිවේදන විෂය පිළිබඳ විශාල ප්‍රමුඛත්වයක් එහෙම නැත්නම් වෙනසක් කරන්න ඕනයි කියන එක අපි දකිනවා. මම ඇත්තටම මම මේ අද මේ සංශෝධිත කෙටුම්පත බලද්දී මම හිතුව මීටත් වැඩිය වෙනස්කම් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා කියන එක. මේ යම් ප්‍රමාණයක පනතේ කාරණා ගන්නක් වෙනස් කරලා ඉක්මනින් මේ සඳහා විසඳුම් ලබා දෙනවා වගේම දීර්ඝකාලීන වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අපිට මේ පනතේ තවත් විශාල වශයෙන් සංශෝධනය වෙන්න ඕන. එහෙම නැත්නම් වෙනස් කරලා අපේ ආර්ථිකයට ශක්තියක් වෙන්න පුළුවන් ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත් කෙටුම්පත නැවත වෙනස් කරන්න තව හැකියාව තියෙනවා හොඳයි කියන එක මට හැඟෙනවා. විශේෂයෙන්ම අපි පහුගිය කාලය තුල අපි මේ රටේ මුදල් පනත් විශාල ප්‍රමාණයක් වෙනස් කළා. ආර්ථික ප්‍රතිසංස්කරණ පනත් අපි මේ රටේ අලුතෙන් මේ පාර්ලිමේන්තුව තුලට ගෙනාවා. ඒ වගේම බැංකු පනත් විශාල ප්‍රමාණයක් බැංකු වෙනස් කරන බැංකු පනත අපි වෙනස් කරන පනත් මේ තුලට ගෙනාවා. ආයෝග්‍ය පිළිබඳ ලිහිල් ප්‍රතිපත්ති ආයෝජක කියන මේ රටට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන පනත් කෙටුම්පත් අපි ගෙනාවා. ඒකේ අවසාන මං හිතන්නේ ඉතාමත්ම වැදගත් අංගයක් වෙන සංනිවේදන පිළිබඳ තියෙන කොමිෂන් සභා කෙටුම්පත අද අපි පාර්ලිමේන්තුවට ගෙනාවා. මේකෙදි අපි විශේෂයෙන්ම අපි බලන්න ඕන ලෝකයේ අනික් රටවල් කොච්චර සංනිවේදන පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලාද. අපි ගත්තොත් ලෝකයේ දියුණු වෙච්ච රටවල් වල අද සංනිවේදන කොච්චර දිනුන වෙලා අපි කොච්චර පිටිපස්සෙන්ද ඉන්නේ කියන එක. අපි මේ කතා කරන්නේ විශේෂයෙන්ම සංනිවේදන බලපත්‍රයක් ලබා දීලා මේ බලපත්‍ර ලාභියා මේ රටේ ඒ පහසුකම් ලබා දෙනවද, එයාගෙන් ගන්න මුදල කීයද, එයා අපි දුන්නු බලපත්‍රයට එහා දෙයක් කරනවද, ඒ බලපත්‍ර ලාභියා අපිට විරුද්ධ වෙනවද, ඒ බලපත්‍ර ආදී අපිට පක්ෂ වෙනවද, ඒ සංනිවේදනය තුලින් අපිට ආණ්ඩුවට සහයෝගය ලැබෙනවද, එහෙම නැත්නම් ආණ්ඩුවට විරුද්ධ මතයක් දරනවද, මේ කියන දෙයට වැඩිය රටක සංනිවේදනය කියන විෂය ලෝකයේ අනික් රටවල් වල මේ සංනිවේදනය කියන විෂය විශාල පරාසයක් තුලට ගිහිල්ලා ඒ රටවල් වල දියුණුවේ සම්පූර්ණම ප්‍රධාන කාර්යය බාරය කරපු අංගයක් විදිහට සංනිවේදනයේ උඩට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි හැමදෙස්සෙම අපි බලමනා කරලා බලන්න ඕන අපි මේ ගන්න තීන්දුව තව අවුරුදු කීයකටද ගන්න? තව අවුරුදු 5කටද 10කටද 20කටද 25කටද?
ඕඩර් ප්ලීස් කරු එමෙතුමා. නිවේදනයක් තිබෙනවා. මේ අවස්ථාවේ කථානායක ගැලරි රැඳී සිටින නවසීලන්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ගරු ජෙරි බ්‍රවුන්ලි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් නවසීලන්ත නියෝජිත පිරිස මෙම සභාව විසින් සාදරයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. හොඳයි ගරු ඇමතුමා.
විශේෂයෙන්ම අපි මේ කතා කරන් හිටියේ අපි මේ ගන්න තීන්දු තව අවුරුදු කීයකට මේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලට අවශ්‍ය කරන තීන්දුද කියන එක. දැන් අපි 2048 ආර්ථික ප්‍රතිපත්තිය මේ රටේ අනුනදුනම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ රටේ විපක්ෂයේ කිව්වේ 2048 වෙනකන් ජීවත් වෙන මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ කීයද ඉන්නවද කියන එක. ඉතාම සරල ප්‍රශ්නේ. අහන්න පුළුවන් ගොම්ම ප්‍රශ්නේ තමයි සමහරවිට විපක්ෂයෙන් ඇහුවේ. 2048 වෙනකන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවද කියලා ඇහුවා. ඒතර ඇහුවා මේ අනිත් අයගේ වයස දිහා බැලලා බලන්න තව අවුරුදු 20ක් ඉන්නයි කී දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද. මේක තමයි අපේ රටේ හැමදාම බලපු විදිය. රටක ආර්ථික ප්‍රතිපත්තිය අපි අවුරුදු 25කට 20කට හදනවා නම් ඒ හදපු මිනිහා ඒක එතකන් ජීවත් වෙන්න ඕනේ නැහැ. එයා ඒ තුල බලේ ඉන්න ඕනත් නැහැ. නමුත් රටකට රටේ අනාගතය වෙනුවෙන් එවැනි ප්‍රතිපත්තියක් අපි හදද්දී ඒකට සහයෝගය ලබා දෙන එක තමයි පක්ෂ විපක්ෂ සියලු දෙනා කරන්න. ඒතර මම මේ sannivedana පිළිබඳ අද මේ කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙන වෙලාවේ මට විශේෂයෙන්ම මම කියන්නේ අපි විශාල ඈත කාලයක් සඳහා වැඩපිළිවෙලක් මේ තුලින් දකින්න ඕන. ඒ තුල මම හිතන්නේ විශේෂයෙන්ම වෙළඳ අමාත්‍යාංශය වශයෙන් අද මේ රටේ සම්පූර්ණ වෙළඳ ප්‍රජාව විශේෂයෙන්ම තාමත් පොඩි සුළු පරිමාණයේ ඉන්න ව්‍යාපාරේ ඉඳලා මහා පරිමාණයේ ඉන්න විශාල සමාගම් ඒ වගේම බහුජාතික සමාගම් මේ සියලු දෙනා අද තාක්ෂණයේ සන්නිවේදනයේ ඉහළට ගෙනියන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි ඒ සඳහා අපි පහසුකම් ලබා දෙන ආයතනයේ විදිහට ඒ වගේම මේ තුලින් මහජනතාව ආරක්ෂා කරගන්න තියෙන කොමිෂන් සභාව විදිහට ඒ කරන කටයුත්ත අපි කරලා තියෙනවද එහෙම නැත්නම් ඒක කරන්න අපිට වැඩපිළිවෙලක් තියෙනවද කියන එක තමයි අපිට තියෙන ගැටලුව. ඒ නිසා මම කියන්නේ මේ සඳහා අපිට විශාල වශයෙන් මහන්සි වෙන්න සහ වැඩපිළිවෙලක් අවශ්‍යයි. මොකද පහුගිය කාලේ දිහා බලද්දී මොකද අපිට එනවා විශාල පැමිණිලි ප්‍රමාණවල් මේ රටේ මේ sannivedanaya සහ මේ තුල පාරිභෝගිකයට වෙන විශාල ප්‍රශ්න ඒ සඳහා ඒ ප්‍රශ්න වලට විසඳුම් නැතිවීම විශාල වශයෙන් අපිට පාරිභෝගික පැමිණිලි හරහා සිදු වෙනවා අපිට එනවා. නමුත් අපි සමහරලාට විදුලි සංදේශ කොමිෂන් සභාවත් එක්ක ඒ අය රොද්මු කරපුවම ඒ අයටත් මේ සඳහා නීති විරුද්ධ කරන නීති වලට අවශ්‍ය කරන නීති ඒ අයට නැහැ. ඒ අයට මේවට විරුද්ධව ගන්න පුළුවන් නීතිමය කටයුතු වලදී ඒ අය ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඒ නිසා තමයි අද මෙවැනි පනත් තුලින් ඒ සඳහා අවශ්‍ය කරන පියවර ගන්න විදුලි සේවා කොමිෂන් සභාව පනත වෙනස් කරන්නේ. මම ඒකයි මුලින් කිව්වේ මගේ දැනුම අනුව මට තියෙන පළපුරුද්ද එක්ක මේටත් වැඩි හාගිය පනත වෙනස් කිරීමකට අපිට යන්න වෙනවා. මේ යම් පනතේ තියෙන කාරණා කීපයකට වැඩිය විශාල වශයෙන් වෙනස් වෙච්ච පුළුල් වෙච්ච පනතක් සඳහා අපේ අවධානය යොමු කරන්න කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම දැන් අපි අර මම ඉස්සෙල්ලා සඳහන් කරුවා වගේ දැන් මේ අපි බලපත්‍රයක් ලබා දීලා මේ බලපත්‍රය තුලින් විශාල වශයෙන් ඒ සඳහා ඒ බලපත්‍රය පාවිච්චි කරලා sannivedana කටයුතු කරන මාධ්‍ය ජාලය හෝ වේවා ඒ වගේම ගුවන් විදුලි හෝ රූපවාහිනී හෝ වෙනත් මාධ්‍ය සියලු දේ අපි මේ බලපත්‍රය ලබා දීලා ජනතාවට පහසුකම් ලබා දෙන්න කටයුතු කරද්දී අපි බලපත්‍රලාභියව පාලනය කරන කටයුතු කරන්න උත්සාහ කරනවා වගේම ඒ වගේම අපිට මේකෙන් සේවා ලබා ගන්න පාරිභෝගිකය ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි ළඟ තියෙන්න ඕන. අපි බලපත්‍රයක් ලබා දුන්නා නම් යම් තැනැත්තෙකුට හෝ සමාගමට ඒ තැනැත්තව සමාගම ඒ සේවා සපයද්දී සේවා සපේන පාරිභෝගිකයට යම් අසාධාරණයක් කරනවා නම් ඒ පුජ්‍යලයන්ගේ අයිතිවාසිකම් කඩ කරනවා නම් ඒ අයගේ ජන ජීවිතයට බලපෑම් කරන අතරේ මේ බලපත්‍රලාභීන් හෝ ඒ සමාගම් කටයුතු කරනවා නම් ඒ බලපත්‍රය ලබා දුන්නු විදුලි සේවා කොමිෂන් සභාව ඔබට තියෙනවා වගකීමක්. ඒ අය ඒ දුන්නු බලපත්‍රලාභී සමාගම හෝ ඒ පුජ්‍යලයා ඒ අනුව කටයුතු කරනවද? ඒකෙන් මේ රටේ ජනතාවට අයිතිවාසිකම් වලට බලපෑමක් වෙනවද කියන එක. එතකොට මේකෙදී අපි විශේෂයෙන්ම මම දැක්කා මහජන පැමිණිලි සඳහා ඇහුම්කන් දෙන්න, එහෙම නැත්නම් මේ මහජන පැමිණිලි සඳහා පියවර ගන්න මේ පනත වෙනස් කිරීමක් කරලා තියෙනවා. ඉතාමත් හොඳ කාරණයක්. මොකද මේක තමයි අපිට විශාල වශයෙන් තිබ ගැටලුව. යම් තමන් නිකුත් කරන බලපත්‍රලාභියෙක් හෝ තමන් නිකුත් කරන ඒ ලයිසන් එකක් තුලින් පාරිභෝගිකයට අසාධාරණයක් වෙනවා නම් ඒ පාරිභෝගිකයට පැමිණිලි කිරීමේ හැකියාව ලබා දීලා ඒ තුලින් ඒක නිවැරදි කිරීමේ අවස්ථාව විදුලි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට තියෙනවා. ඒතර මේක බලපුවම් පහුගිය කාලේ තිබ්බේ එක පැත්තකට විතරක් ලබා දීලා එක පැත්තකට විතරක් සහන ලබා දෙන එක පැත්තක් විතරක් බලන පළතක් විදිහට සමහර තැන්වල මම දැක්කා. ඒසම මේ තුල දෙපැත්තටම මේකේ සේවා සපේන සහ සේවා සපේම් ලබන දෙනගොල්ලන්ටම මේකෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් පනතක් බවට මේක පත් කරගන්න කටයුතු කිරීම පිළිබඳ මම විශේෂයෙන්ම ඒ ආයතනයේ ස්තුතිවන්ත වෙනවා. එතකොට දැන් අපි විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය කාලය තුල තරඟකාරීත්වය, විශේෂයෙන්ම මේ සංනිවේදන ශේෂ්ත්‍රය තුල මේ ලබා දීම බලපත්‍රලාභීන් බලපත්‍ර සමාගම් තුල මේ සියලු ජනමාධ්‍ය ආයතන හෝ වේවා ඒවල සම්බන්ධ වෙන අනුගුත් ආයතන වේවා විශාල තරඟයක් තියෙනවා. මේ තරඟය තුළ මේ රටේ ජාතික ආරක්ෂාව, මේ රටේ ආර්ථිකය, මේ රටේ ජීවත් වෙන මිනිසුන්ගේ අයිතිවාසිකම්, මේ රටේ පාරිභෝගිකයාගේ අයිතිවාසිකම්, මේ රටේ ආර්ථික මර්මස්ථාන වලට තියෙන අයිතිවාසිකම් සමහර අවස්ථාවේදී මම අපි දකිනවා ඒවා අමු අමුවේ උල්ලංඝනය වෙනවා. හැබැයි මේවට කතා කරන්න කවුරුත් නැහැ. ඒ කතා කිරීම තුළ ඒ පුජ්‍යලයට ඒකේ අවසාන ප්‍රතිඵල ඒ පුජ්‍යල කතා කරන පුජ්‍යලයන්ගේ ගිණුමට බැර වෙලා ඒ අයට ඒ තුළ වෙන තර්ජන සහ වෙනත් ප්‍රශ්න ඇති වෙන්න තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ පාරිභෝගිකයා තමයි ඉහළම උඩින් ඉන්නේ. මේ අපි මේ සියලු දේ පනත් හදලා මේ කොමිෂන් සභාව දාලා ආයතන පිහිටවලා මේ රටේ ආණ්ඩුක්‍රම මේ සේරම කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රටේ පාරිභෝගිකයා වෙනුවෙන්. නැත්නම් අපි අවසානයේදී අපි වග කියන්න ඕන මේ සියලු ආයතන වග කියන්න පාරිභෝගිකයාට. එහෙම නැත්නම් සේවා සපයා ලබා දෙන එක. මොකද අපි ඒ අයගේ මුදල් අරගෙන තමයි ඒ සමාගම් වලට ඒ මුදල් ලැබිලා තමයි සමාගම් දියුණු වෙන්නේ සහ ඒ අය ව්‍යාපාර කරන්නේ. ඒ සමාගම් වලට බලපත්‍ර ලබා දීලා සමාගම් වලට අවශ්‍ය කරන පහසුකම් ලබා දීලා තමයි විදුලි සේවා කොමිෂන් සමාවෙණිය ආයතන ඒ අයගේ මුදල් ප්‍රමාණය වැඩි කරලා ඒවා නැවතත් ආයෝජනය කරලා මේ රටේ සංනිවේදනය හෝ ඒ අනිකුත් සියලු දේ සඳහා ඒ අය මුදල් වියදම් කරලා. ඒ නිසා අපි මම දකින්නේ මේ පනතේ අද වෙනස් කරන කාරණාවලදී පාරිභෝගික එහෙම නැත්නම් රටේ ජනතාවගේ පැත්තට විශාල වශයෙන් අවධානය යොමු කිරීම පිළිබඳ මම සන්තෝෂ වෙනවා. මොකද අද ලෝකයේ රටවල් වල ආර්ථිකය වෙනස් වෙලා තියෙන්නේ. ලෝකයේ වෙළඳාම් ක්‍රම වෙනස් වෙලා. යෝකේ ආයෝජකයෝ එද්දී ඒ අය බලාපොරොත්තු වෙන දේවල් ඉල්ලන්නේ වෙනස් දේවල්. ඒ තුල අපි රටක් වශයෙන් ඉස්සරහට ගන්න තීන්දුව වලදී අපි මෙවැනි පනත් තුලින් කරන වෙනස්කීම් විශාල වශයෙන් වැදගත් වෙනවා මේ රටේ ආර්ථිකයට. මොකද දැන් අපි දැක්කා ඊයේ අපි දකින්නවා දැන් පුළුවන් අපි දන්නවා ඊ-කොමර්ස් පුළුවන් තරම් සංනිවේදන ක්‍රම භාවිතා කරලා ඒ කියන්නේ ප්‍රායෝගික පුද්ගලයෙක් ගිහිලා දෙයක් මිලදී ගන්නවට වැඩිය එයා ඔන්ලයින් හරහා ගිහිලා බලලා එවැනි බහඩු බහන තෝරාගෙන ඒ අය ඒ හරහා මුදල් ගෙවලා ඔන්ලයින් හරහා මුදල් ගෙවලා ඒ බහඬ ලබාගෙන කටයුතු කරන්න අද රටේ ලෝකේ විශාල වශයෙන් පෙළඹෙනවා. විශාල වශයෙන් උනන්දු වෙලා ඒ සඳහා වැඩි අවස්ථා තියෙනවා. ඒතර අපේ රටේ ඒ තත්ත්වය අඩුයි ලෝකේ රටවල් දිහා බලපුවම.
තවත් විනාඩි දෙකක් තියෙනවා.
මේ තුල රටේ අනිකුත් යටිතල පහසුකම් රට හදනවට වැඩිය මේ සංනිවේදන ක්‍රම තුළ තියෙන දියුණුව තුළින් මං හිතන්නේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් එහෙම නැත්නම් වැඩසටහනක් කියන්න පුළුවන්. ඒ වගේම මේ තුළ අපිට පුළුවන් මේ දියුණු මේ ක්‍රමය තුළ අපේ අපිට තියෙන ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ආදායම් එකතු කර ගැනීම ප්‍රශ්නේ, බදු එකතු කර ගැනීම ප්‍රශ්නේ. සියලු දෙනා ව්‍යාපාර කරන්න කැමති, සියලු දෙනා ලාභ උපයන්න කැමති, කිසිම කෙනෙක් කැමති නැහැ රජයට බදු ගෙවන්න. ඒක අඩුවෙන් ගෙවන්න තමයි බලන්නේ. මේවැනි සංනිවේදන ක්‍රම හරහා වෙළඳාම් ක්‍රමීම වෙළඳාම තුළ අපිට විශාල වශයෙන් බදු අය කර ගැනීමේ පහසුකම් එහෙම නැත්නම් අලුත් වැඩපිළිවෙළ අපිට අඳුන දෙන්න පුළුවන්. මං හිතන්නේ ඒ ගැන අපි අවධානය යොමු කරන්න ඕන. මේ තුල ආර්ථික වැඩපිළිවෙළ තුළ මේක බද්ධ කරලා අපේ රටේ ආදායම වැඩි කරගන්න වැඩපිළිවෙළත් මේක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මම විශේෂයෙන්ම අද මේ පනත වෙනස් කිරීම සම්බන්ධව කටයුතු කරපු සියලුම කොමිෂන් සභාවේ සියලු දෙනාටත් නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙනවා. මේ රටේ ආර්ථික වැඩපිළිවෙලට ශක්තියක් වෙන්න පුළුවන් මේ පනත් වෙනස්කම් කරලා අවශ්‍ය කරන සහයෝගය අපිට ලබා දීම තුළ. හැබැයි මම මුලින් කිව්වාගේ මම නැවත වාරක් කියනවා, අපේ මේ ආර්ථික වැඩපිළිවෙලට අපි මේ රට 2048 ගෙනින වැඩපිළිවෙලට අවශ්‍ය කරන මට්ටමේ සංනිවේදන වැඩපිළිවෙලක් අපි ළඟ තියෙන කියලා නැවත අපි කල්පනා කරන්න ඕන. අපිට මං හිතන්නේ විශාල විශාල ගැම්මක්, විශාල පියවරක් ඉස්සරහට තියන්න වෙනවා. ඒ ගැම්ම, ඒ පියවර කොච්චර දුරට අපිට සාක්ෂාත් කරගන්න, එහෙම නැත්නම් ළඟා කරගන්න පුළුවන්ද කියන එක ගැන අපි අවධානය යොමු කරන්න ඕන. මොකද අපි පහුගිය අවුරුදු 10ක් 15ක් අපි ගත්තු නැති තීන්දුව අපිට ගන්න වෙන්නේ ඉස්සරහට. ඒ නිසා ඉස්සරහට ගන්න තීන්දුවත් අපි පිටිපස්සට ගත්තු නැති තීන්දුවත් දෙකම අපිට ගන්න වෙලා තියෙන දැන් එක සැරේ.
ඒ
නිසා මේ වැඩපිළිවෙල තුළ මම හිතන්නේ අපේ රටේ ආර්ථිකයට අවශ්‍ය කරන අවශ්‍යම ලෝකයේ ආර්ථික මෙවලමක් වෙච්ච සංනිවේදන හරහා අපිට ලබා දෙන මේ සහයෝගයට අපි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි ගරු ඇමතුමා. ඊළඟට ගරු චරිත හේරත් ඇමතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තිබෙනවා.
මුලාසන ආරූඪ සභාපතිතුමනි, අද අපේ හමුවේ තියෙන ශ්‍රී ලංකා විදුලි සන්දේශ සංශෝධන කැටුම්පත පිළිබඳව මේ විවාදයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ විෂය අපේ රටේ ඉතාම වැදගත් තීරණාත්මක, එහෙමත් නැත්නම් ඉතාම වැදගත් අනාගත කාර්යයකට සම්බන්ධ විෂයක්. රටේ විදුලි සන්දේශ යටිතල පහසුකම් කියනෙව්වා. ටෙලිකොමියුනිකේෂන් කියන සබ්ජෙක්ට් එක සම්බන්ධව මීට වඩා වැඩි අවධානයක් රට තුළ විවස්ථා දායකත්වය තුළ ලබා දිය යුතුව තියෙනවා. TRC ඇක්ට් එක අනුමත කළාට පස්සේ අනිත් අපේ කලාපේ රටවල්ලෝට වඩා ඉහළ සාක්ෂරතාවයක් අපේ රටේ ටෙලිකමියුනිකේෂන් පැත්තෙන් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ පනත සංශෝධනය කිරීම සම්බන්ධ මේ මැදිහත් වීම ගැන මම එක පැත්තකින් සතුටටපත් වෙනවා. හැබැයි ඒ වගේම මේ විෂය ගැන පළල් අවබෝධයකින් අපි කටයුතු කළ යුතුව තියෙනවා. සරල එහෙම නැත්නම් දේශපාලන අවස්ථා වෙනුවෙන් මේ ටෙලිකොමියුනිකේෂන් වල නීති රීති එහා මෙහා කරන්න අපි නොයා යුතුව තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා සමහර දේශපාලන කටයුතු වලදී සමහර අය එක එක විදිහට මේ රූපවාහිනී චැනල් එක්ක රණ්ඩු වෙනවා, ගුවන් විදුලි චැනල් එක්ක රණ්ඩු වෙනවා, ඒ වගේම සමාජ මාධ්‍ය එක්ක රණ්ඩු වෙනවා. ඒ නිසා තම තමන්ගේ හිතුමනාපෙට මේවා පාලනය කරන්න නීති හදන්න ඕන කියලා සමහර වෙලාවට සමහර අය කල්පනා කරනවා. ඒක වැරදි. හැබැයි රටක මේ ටෙලිකොමියුනිකේෂන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක ශක්තිමත්ව පිහිටෙව්වේ නැත්නම් වර්තමාන ලෝකයේ තුල පැවැත්මක් නැහැ. ගරු සභාපතිතුමනි, මේ දේශපාලනය කරන අයත් මේක හොඳට දැනගන්න ඕන. ඉස්සර පුද්ගලයෙක්ගේ ෆිසිකල් ප්‍රසන්ස් එක නැත්තම් භෞතික පැවැත්ම තමයි වැදගත් උනේ. දැන් මේ ඩිජිටල් ප්‍රසන්ස් කියන එක නැත්තම් ඩිජිටල් පැවැත්ම කියන එක ව්‍යාපාරයක් ගත්තත් පුද්ගලයෙක් ගත්තත් ඉතාම වැදගත් අවශ්‍යතාවයක් විදිහට තියෙනවා. එනිසා බ්‍රෑන්ඩින් කරද්දිත් අපි දේශපාලන වශයෙන් යම්කිසි මතයක් සමාජගත කරද්දිත් ඉස්සර පොදු ජනයා වෙත මෑස් මීඩියා හරහා යන්න තිබිච්ච ඉඩ අද වෙනකොට ඩිජිටල් මීඩියා ඇතුලේ විශාල විප්ලවයක් බවට පත් වෙලා තියෙනවා. ඒක මේ දේශපාලනය කරන ඔක්කොම දන්නවා ඇති. ඊළඟට එන ජනාධිපතිවරණ මහමැතිවරණ හොඳට බලන්න පුළුවන්. බජට් එක දිහා බැලුවත් පේනවා, සමාජ හැසිරීම දිහා බැලුවත් පේනවා, මේ ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඇතුලේ තමයි ඩිසිෂන් මේකින් ප්‍රොසෙස් එකට තියෙන විශාලම ශක්තිය ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේක සම්බන්ධව හොඳ නීති රට ඇතුලේ ගේන්න ඕන. හොඳ නීති, ධනාත්මක රීති නීති, ඉදිරිගාමී නීති අපි ගේන්න ඕන. ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක සම්බන්ධව රෙගුලේටරි මැකනිසම් එක මීට වඩා වැඩි වෙන්න ඕන. මම අදත් කනගාටුවට පත් වෙනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් මම යෝජනා කෙරුවා. නමුත් පක්ෂනායක රැස්වීමේ අයට ඒක තේරුණේ නැහැ. පක්ෂනායක රැස්වීම ඉඳගෙන හිටපු අය වයස වැඩි, ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න. ඒ නිසා ඒ අය ඒක ප්‍රතික්ෂේප කෙරුවා. ඒ අය හිතුවා මාව ප්‍රතික්ෂේප කළා කියලා. නමුත් ඒක නෙමෙයි මම කිව්වේ. මේ රටේ පහුගිය කාලේ විප්ලවයක් වගේ විශාල බල වෙනසක් සිදු වුණා. මේක පිටිපස්සේ තියෙන එක්තරා ග්‍රැමර් එකක් අපි තේරුම් ගන්න ඕන. සමාජයේ තවදුරටත් තනියෙන් මනසක් ඇතුලේ නෙමෙයි හිතන්නේ. මේකට අපි කියනවා එක්ස්ටෙන්ඩඩ් මයින්ඩ් කියලා. පුද්ගලයාගේ මයින්ඩ් එක විස්තරණය කරපු තැනකට ඩිජිටල් අවකාශය ඇතුලේ අපි ගිහිල්ලා තියෙනවා. ඒ නිසා හැම එක්කෙනෙක්ම තමන්ගේ මනසින් කල්පනා කරනවා වගේම එක්ස්ටෙන්ඩඩ් මයින්ඩ් එකක් සාක්කුවේ දාගෙන ඉන්නේ. එහෙම සමාජයක තමයි අපි ඉන්නේ. එතකොට එහෙම සමාජයක ඉන්නකොට ඒක පිළිබඳව රෙගුලේටරි මැදිහත් වීම ශක්තිමත් කරන්න ඕන. පාර්ලිමේන්තු කෝකස් එකක් යෝජනා කෙරුවේ ඒකට ජනතාවගේ තියෙන සම්බන්ධතාවය වැඩි කරන්න. ඒකට ලයික් මයින්ඩඩ් පුරවැසියන්ගේ තියෙන සම්බන්ධතාවය පාර්ලිමේන්තුවට වැඩි කරන්න. මේ වගේ පනතක් ගේනකොට විශාල කන්සල්ටේටිව් ප්‍රොසෙස් එකක් හදන්න පුළුවන් වෙයි කියලා තමයි ඒක මම යෝජනා කෙරුවේ. නමුත් පක්ෂනායක රැස්වීමේ අය හිනහා වෙලා බොහොම සාකස්ටික් විදියට ඒක පැත්තකට දැම්මා. නමුත් ඉතාම කනගාටුදායකයි, අපේ සමහර අය කල්පනා කරන්නේ සමාජයේ තියෙන තැනට වඩා හුඟක් පස්සට ගිහිල්ලා. අපි අතීතය ගැන උජාරුවෙන් කතා කරනවා විතරක් නෙමෙයි, අපි තීරණ ගන්නකොටත් අතීතයේ ඉඳලා තමයි තීරණ ගන්න. ඒක වැරදි. ඒ නිසා තමයි සමහර ප්‍රශ්නවලට අපිට උත්තර නැති වෙලා තියෙන්නේ. මේ සංශෝධනය පිළිබඳව කතා කරද්දි ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ ස්පෙක්ට්‍රම් නැත්තම් ෆ්‍රීක්වන්සිස් සම්බන්ධ ප්‍රශ්නය ගැන කතා කරලා තියෙනවා. අපි දන්නවා බොහෝ විට ආණ්ඩු එක එක කාලවල, එක ආණ්ඩුවක් ගැන විතරක් නෙමෙයි, බොහෝ ආණ්ඩු මේ ෆ්‍රීක්වන්සි හෝල්ඩර්ස්ලත් එක්ක රණ්ඩු වෙනවා. ඒ ඇත්ත එක්ක වෛරෙන් සමහර වෙලාවට වැඩ කරනවා. රූපවාහිනී නාලිකා සම්බන්ධව වැරදි බලපෑම් කරන්න යනවා. ඒ වගේ මේ නාලිකාවල අයිතිකරුවන් සහ එහි කළමනාකරුවන්ටත් විශාල වගකීමක් තියෙනවා. එනිසා මේ ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ශේෂ්ත්‍රයේ ප්‍රධාන වචන තුනක් ගැන මම අවධානය යොමු කළ යුතුයි කියලා යෝජනා කරනවා මේ සභාවෙත්, ඒවට සම්බන්ධ අයටත්. එක පැත්තකින් නියාමනය ගැන, රෙගුලේෂන් ගැන අපි වැරදියට තේරුම් ගන්න එපා. රෙගුලේෂන් කියන එක අවශ්‍යයි මේ ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවලොප්මන්ට් එකේ එක කෑල්ලක් විදියට. ඒ වගේම අපිට මේ ඩිජිටල් මීඩියා එතික්ස් සම්බන්ධව අලුත් කතිකාවක් අපේ රටේ හදන්න වෙලා තියෙනවා. මීඩියා එතික්ස් ගැන අපේ තියෙන කතිකාව ඉතාම පරණයි. නමුත් මේ ඩිජිටල් මීඩියා එතික්ස් ඇතුලේ අපි අලුත් එකඟතාවලට යන්න ඕන. රෙගුලේටරි වලින් කරන්න බැරි දේවල්, නීතියෙන් කරන්න බැරි දේවල් මාධ්‍ය සදාචාරය ඇතුලේ කරන්න පුළුවන්. සමහර දියුණු රටවල් වල එවැනි තැනකට ගිහිල්ලා තියෙනවා. ගරු සභාවේ අවධානය මම යොමු කරනවා යුරෝපියන් යූනියන් එකේ මේ වෙනකොට right to forget කියලා නීතියක් සම්මත කරලා තියෙනවා. right to forget කියන්නේ මෙතන ඩිජිටල් ඇමැතුමා ඉන්නවා. right to forget කියන්නේ යම් පුද්ගලයෙකුට තමන් සම්බන්ධව ඉදිරිපත් වෙච්ච අදහසක් තමන්ට ඒක ඉවත් කරන්න අවශ්‍ය නම් ඒ අදාළ පුද්ගලයාට ඒක පිළිබඳ අයිතිය දෙන්න ඕන. යම්කිසි පුද්ගලයෙක් අපි කල්පනා කරමු, යම්කිසි පුද්ගලයෙක් එක දේශපාලන පක්ෂයක ඉඳලා, එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක් එක ව්‍යාපාරයක් කරලා ඒ ව්‍යාපාරයෙන් අයින් වෙලා වෙන ව්‍යාපාරයකට ගියාට පස්සේ අර පරණ ව්‍යාපාරේ තමන්ගේ ඐඩෙන්ටිටි එකත් එක්ක යන ගමන නවත්තන්න ඔහුට අයිතියක් තියෙනවා. අන්න ඒ වගේ අලුත් නීති යුරෝපියන් යූනියන් එක හදලා තියෙනවා. right to forget කියන්නේ එහෙම නීතියක්. ඒ වගේ අපි මේ ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇතුලේ ඉස්සරහට යා යුතුව තියෙනවා. ඒ වගේම කම්පිටිටිව් මාකට් එකක් මේක ඇතුලේ තියෙනවා. මේ ලංකාව ඇතුලේ තියෙන පොඩි මාකට් එකක් විතරක් නෙමෙයි. අද ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නැත්තම් ඉදිරියට මේ අපේ වෙළඳපොළ ආර්ථිකය වර්ධනය කරන්න බැරි වෙනවා. අපි දැන් අර පෝට් සිටි කියලා මූද පුරවලා නගරයක් හදලා නීතියක් හදලා තියෙනවා. හැබැයි ඒ නීතියට තාම අපිට බැරි වෙලා තියෙනවා ඇට්‍රැක්ටිව් විදිහට පැකේජ් එකක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය ශේත්‍රයේ හරි වෙනත් වෙළඳ ශේත්‍රයක ආයතනට ගෙන්නන්න. ඒකට එක හේතුවක් විය හැකියි. මම දන්නේ මම ආණ්ඩුවේ නෙමෙයි ඉන්නේ. ඒකට එක හේතුවක් විය හැකියි. මේ ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සම්බන්ධව අපි ඉන්නේ පරණ තැනක නම් ඔය හොඳ මූල්‍ය නගරයක් හදන්න පස්පිරෙව්වට අපිට කොළඹ නගරේ මූල්‍ය නගරයක් හදන්න බෑ. වේගවත්ව වැඩ කරන නිදහසේ තියෙන නියමාකාර නියාමනයක් සහිත ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් නැතුව වරාය නගරේ ඉදිරියට ගෙනියන්න බෑ. ඒ නිසා මම මේ උදාහරණයක් ගැන විතරයි කිව්වේ. මේක සම්බන්ධව අපේ අවධානය යොමු කළ යුතුව තියෙනවා. ඒ වගේම මේ ග්ලෝබල් එක්සැම්පල්ස් මේ අධිකරණ තීන්දුවෙත් තියෙනවා. මම මේ වෙලාවේ මතක් කරන්න කැමති යම්කිසි ඇප්‍රිසියේෂන් එකක් එක්ක සමහර රාජ්‍ය නොවන ආයතන මේකට මැදිහත් වුණා. මගේ මිත්‍ර මහාචාර්ය රොහාන් සමරජීව මැතිතුමා මේ විෂය ගැන දන්න කෙනෙක්. එතුමා ඉතාමත්ම හොඳ යෝජනා කීපයක් ඉදිරිපත් කරලා ශේෂ්ඨාධිකරණයේ ඩිටර්මිනේෂන් එකේදී ඒ මතය එකඟ වෙලා තියෙනවා. ඒ ගැනත් අපි සතුටටපත් වෙනවා. එහෙම තමයි මේ වගේ නීතියක් හදනකොට අපි වැඩ කරන්න ඕන. පාර්ලිමේන්තුව විදියට මේ වගේ ඉතාමත්ම සංකීර්ණ විෂයක් ගැන කතා කරනකොට ඒක සම්බන්ධව දන්න අයගේ කන්සල්ටේටිව් ප්‍රොසෙස් එකකට යන්න ඕන. අපේ රටේ පනත් හදනකොට ගරු සභාපතිතුමනි පරණ ස්ටෑන්ඩින් ඕඩර්ස් ඇතුලේ යන විදිහෙත් ප්‍රශ්නයක් තියෙනවා. අද මේ රටේ ජනතාව දැනගන්න ඕන පනතක් හදනකොට ඒ පනත හදන්නේ කොන්සෙප්ට් නෝට් එකක් කැබිනට් එකට දාලා කැබිනට් එකෙන් ඒ පනත ඩ්‍රාෆ්ට් එකක් හදලා ඒක ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් එක ඩීල් කරලා ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් හදන පනතේ ඒ ඩ්‍රාෆ්ට් එක ඇටර්නි ජෙනරල් නැත්තම් නීතිපති කාර්යාලයට යවලා ඒ දෙක ඊට පස්සේ නැවත කැබිනට් එකට දාලා නැවත පාර්ලිමේන්තුවේ ටේබල් කරන එක තමයි කරන්නේ. හැබැයි මේ කොතනකවත් නැහැ ලයික් මයින්ඩඩ් නෝන් ගෲප් ඔෆ් පීපල් to engage with this process. This is very important thing garu sabhabattumani meka ithama wedagat karanayak e nisa me rate janathawata niti hadana aakrutiyata athul wenna puluwang ida api hadannona e parliamentu caucus hara hari ehema naththam parliamentuwe vishesha karaka sabawa karaha niti sambandhawa ape parliamentuwa janathawat ekka ekathu wime idak hadannona etakota apita peenawa සමහර වැරදි වෙන්නේ නැහැ. දැන් ගරු සභාපතිතුමනි මේ දවස්වල ආපු පනත් හුඟක් එව්වාගේ ශේෂ්ඨාධිකරණයේ නීතිය පැත්තෙන් පිටු 60-70 දිග ඩිටර්මිනේෂන් එවලා ඒකේ වැරදි කියලා තියෙනවා. හැබැයි ඒ වෙලාවෙ එව්වා කියන්නේ ඒ වැරදි වල තියෙන්නේ විවස්ථාවට අනුව සහ පවතින නීති වලට අනුව මේ ඩ්‍රාෆ්ට් එක වැරදි කියලා. හැබැයි දැනුමට අනුව නැත්තම් බිස්නස් වලට අනුව ලෝකේ අනිත් එක්සැම්පල් වලට අනුව මේක කොච්චර වැරදිද කියලා එතනදී බැලෙන්නේ නැහැ. හොඳම උදාහරණේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක.
විනාඩි දෙකක කාලයක් තිබෙනවා ඔබතුමාට.
විනාඩි දෙක. ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගත්තොත් ගරු සභාපතිතුමනි ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්බන්ධව විවස්ථාමය ගැටලු පමණයි අපිට ගේන්න පුළුවන් උනේ. නමුත් මේකේ කන්ටෙන්ට් එකේ විශාල ප්‍රශ්නයක් තිබුණා. මේ සංකල්පයේ විශාල ප්‍රශ්නයක් තිබුණා. ඒව ගැන දන්න අයට මැදිහත් වෙන්න එතන ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ රටේ මේ නීති හදන ව්‍යාපෘතිය සම්බන්ධව අපි මීට වඩා බුද්ධිමත්ව සහ මීට වඩා මැදිහත්ව වැඩ කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ රටේ මේ ෆ්‍රීක්වෙන්සිස් හරහා යන මාධ්‍ය එක පැත්තකින් ලෝකලයිස් වෙච්ච ඩොමෙස්ටික් නැත්තම් රට තුල පවතින මාධ්‍ය අවකාශයක් තියෙනවා රූපවාහිනී ගුවන් විදුලි වශයෙන්. ඊට අමතරව මේ ඩිජිටල් ස්පෙක්ට්‍රම් එක හරහා යන ඔන්ලයින් තාක්ෂණය හරහා යන විශාල මාධ්‍ය යාන්ත්‍රණයක් අද වෙනකොට හැදිලා තියෙනවා. ඒකත් අපි දන්නවා. එනිසා මේවා සම්බන්ධව අනාගතයේ මේ රටේ පාලන බලය ගන්න ඕන කෙනෙකුට මම කියන්නේ Ministry of Media and Information කියන එක දැන් ඉවරයි. දැන් Ministry of Communication කියලා මේ ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ආවරණය වෙන අලුත් මිනිස්ට්‍රියක් අපේ රටට අවශ්‍යයි. පරණ Department of Information වලට දැන් තියෙන කාලේ ඉවරයි. අර ෆොටෝග්‍රාෆර් කෙනෙක් දාලා පින්තූරයක් ගහලා ඒක පස්සේ ඩිවලොප් කරලා පත්තරවලට යවන ඉන්ෆර්මේෂන් ඩිපාර්ට්මන්ට් වල කාර්යය ඉවරයි. එනිසා දැන් Ministry of Communication කියන අලුත් ස්ථාවරයකට මේ ශේෂ්ත්‍රය රැගෙන යන්න අවශ්‍යයි කියලා මම හිතනවා. ඒක අනාගතයේ ඊළඟ ආණ්ඩුවල අයගේ අවධානය යොමු කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටින්න කැමැති. ඒ වගේම මේ TRC පනතේ තවත් වෙනස් වෙන්න පැති ගණනාවක් තියෙනවා. මේවා සම්බන්ධව අපේ අවධානය යොමු කරන්න ඕන. TRC එකේ ඉන්න අය TRC එක ජනාධිපතිවරයාටද තියෙන එක නවත්තන්න ඕන. මම මේක හැමදාම කියන එකක් ඉතාම පැහැදිලිව කියන්න කැමති. TRC එක කියන එක රටේ ජනාධිපතිවරයාටද තියන්න හොඳ එකක් නෙමෙයි. TRC කියන එක Ministry of Communication ඇතුළට ගේන්න ඕන. TRC එකේ ඉන්න අය වැඩ කරන්නේ ඒක වෙන ලෝකකින් ග්‍රහලෝකකින් ආපු අය වගේ සමහර කාලවල. මම මේකත් එක්ක වැඩ කරලා තියෙනවා ජනමාධ්‍ය අමාත්‍යාංශ ස්ත්‍රී ලේකම්වරයා වශයෙන් වැඩ කරද්දි TRC එක සමහර කාලවල ගත්ත තීරණ වැරදි. අපි නෙළුම් කුළුණ හදන්න TRC එක ගත්තේ තීරණේ අපේ රටේ රූපවාහිනී ටෙරස්ට්‍රියල් ඩිජිටල් කරණය කරන්න කුළුණ උඩ ඇන්ටනාව හයි කරන්න. නමුත් ඇන්ටනාව හයි කරන්න නැතුව කුළුණ ගැහුවා. අද වෙනකොට අපි සතුව නෙළුම් කුළුණක් තියෙනවා රෙස්ටොරන්ට් එකක් රන් කරන්න ඇන්ටනාව නැහැ. එහෙම වුණේ TRC එකේ සමහර අය තීරණ ගන්නකොට ඒක පළල් විදියට කල්පනා කරුවේ නැහැ. ඒක ජනාධිපතිතුමාගේ විෂයක් නිසා උඩින් ආපු අය වගේ වෙන ලෝකකින් ආපු අය වගේ කල්පනා කරපු කාල තිබුණා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් කියන්න කැමති. මම මේ කියන්නේ නෙළුම් කුළුණ හදපු අයගේ වැරද්දක් කියලා නෙමෙයි. මම කියන්නේ මේ සංකල්පේ වැරද්දක් තියෙනවා. ඒ නිසා මම මගේ යෝජනාව වන්නේ TRC එක ජනාධිපතිතුමා යටතේ තියෙන දේශපාලනේ නවත්තන්න ඕන. අපේ රටේ ආරක්ෂක හමුදා ජනාධිපතිතුමා යටතේ තියෙන්න ඕන. හැබැයි TRC එක හැම ජනාධිපතිම කාටවත් දෙන්න නැතුව අතේ තියාගන්නවා. අතේ තියාගෙන මේ චැනල් කළමනාකරණය කරන්න, රූපවාහිනී කළමනාකරණය කරන්න, වෙබ් එක කළමනාකරණය කරන්න පුළුවන් කියලා හිතනවා. එහෙම කළමනාකරණය කරන්න බෑ. අද වෙනකොට පැය 24ක් ඇතුළත රටක මතය සම්පූර්ණ අනිත් පැත්තට හරවන්න පුළුවන් ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක රට ඇතුලේ හැදිලා තියෙනවා. ඒකෙන් හුඟක් අය ඒක තේරෙන්නේ නැත්තම් හැන්දෑවේ නිදියනකොට දාලා යන ට්විට් එක නිසා පහුවදා උදේට පාරට මිනිස්සු ලක්ෂ 20ක් 30ක් ගේන්න ලෝකේ බොහෝ රටවල් වල හැකි වෙලා තියෙනවා. අපේ රටෙත් හැකි වුණා. ඒ නිසා මේ ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක කාගේ හරි ජනාධිපතිවරයෙක්ගේ පසුපස ඉන්න උපදේශකවරු කීප දෙනෙක්ටද තියෙන එකක් නෙමෙයි. වෙනම සයන්ස් එකක් තියෙන, වෙනම දැනුමුත්න් ඉන්න, වෙනම අමාත්‍යාංශයක් යටතේ කල්පනා කරන්න ඕන විෂයක් බවට පත් වෙලා තියෙන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමැති ගරු සභාපතිතුමනි. ඒ අනුව අපේ රටේ ටෙලිකමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රිය අනාගත වෙළඳපොළ ආකෘතියත් එක්ක එකට ගැට ගැහිලා යන ව්‍යාපෘතියක් බවට පත් වෙන්න ඕන. අපේ රටේ ටෙලිකමියුනිකේෂන් රෙගුලේටරි මෙකනිසම් එක අනාගතයේ අලුත් වෙන රාජ්‍ය යාන්ත්‍රණය එක්ක එකට යන විෂයක් බවට පත් වෙන්න ඕන. ඩිජිටල් ID එක ගැන කියන්නේ එහෙම නැත්නම් ඔය රැමික් සිස්ටම් ගැන කියනවා, විවිධ දේවල් කියනවා. එනිසා ගරු ඇමතිතුමා මෙතන ඉන්නවා. එතුමා ඒකට මහන්සි වෙනවා. මම ඒකට සතුටු වෙනවා සහ මගේ සුභාශිංසන පිරිනමනවා. නමුත් අපේ රටේ ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් එක රාජ්‍යයයි වෙළඳපොළයි කියන දෙකම එක ඉස්සරහට යන පළල් වැඩසටහනක් බවට පත් කරන්න අවශ්‍යයි. පැත්තකින් තියලා තියෙන විෂයක් නෙමෙයි කියන බව ප්‍රකාශ කරමින් ඔබතුමාට මගේ ස්තුතිය පිරිනමමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.